මීළඟට ගරු බිමල් රත්නායක ඇමතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තිබෙනවා.
ගරු සභාපතිතුමනි ස්තුතිවන්ත වෙනවා. මම ජීවන් මන්ත්‍රීතුමා යෝජනා කරපු ඒ මස්කලිය හොස්පිටල් එකේ ප්‍රශ්න පිළිබඳව සෞඛ්‍ය ඇමතුමා දැනුවත් කරන්නම්. ඒ වගේම ගරු සභාපතිතුමනි අද දිනේදී මේ ආනයන පනයන පනත රෙගුලාසි පිළිබඳ සාකච්ඡාවට වඩා මම හිතන්නේ පොදු ජාතික දේශපාලන කරුණු තමයි තිබෙන්නේ. නමුත් ඒ පනත සම්බන්ධව උට වඩා ඒ ක්ෂේත්‍ර ගැන කතා කළොත් මම හිතන්නේ ලංකාවේ මේ අර සම්පූර්ණයෙන්ම මේ අපේ අපනයන ක්ෂේත්‍රයේ යම්කිසි ව්‍යූහාත්මක වෙනසක් වෙමින් තිබෙනවා කියන එකත් අපි කියන්න ඕන. මොකද මේ අර හැමදාම සාම්ප්‍රදායික පැත්තට යමු වෙලා තිබුණු දේවල් වලට වඩා යම්කිසි වෙනසක් ඉලෙක්ට්‍රිසියෂන් මේ ඉලෙක්ට්‍රොනික මේවා එක්ස්පෝර්ට්ස් කරන එක සර්විසස් සෙක්ටර් එකේ වෙනස්කම් වගේ සිදුවෙමින් තිබෙනවා. ඒ වගේම අද දිනේදී මේ උදේවරුවේ මම දැක්කා විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීතුමාලා මේ බෝඩ් උස්සගෙන ඇවිල්ලා තියෙනවා. අපි දැනගන්න කැමතියි ඒක කොහොමද ගෙනාවේ කියලා. අපිට ප්‍රශ්නයක් නැහැ කොහොම ගෙනාවත්. නමුත් මම හිතනවා පාර්ලිමේන්තුව මම දන්නවා ඊයේ තියම් කිසි කාරණයක් පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු වෙලා තිබුණා. පාර්ලිමේන්තුවේ ආරක්ෂාව පිළිබඳව පස්සේ මම හිතන්නේ එක පොලිසියෙන් එක සම්පූර්ණයෙන්ම නිරවුල් කළා තිබුණා. ඉතින් එහෙමත් තත්වයක් යටතේදී කොහොමද මේවා ගෙනාවේ කියන එක ගැනත් මම හිතනවා පාර්ලිමේන්තුවත් කල්පනා කරන්න ඕනේ කියලා ඒ නිලධාරීන්. කෙසේ වුණත් අධිකරණයේ සම්බන්ධව අධිකරණ අද විශේෂ දවසක් 22 වෙනි සංශෝධනය අපි ඉදිරිපත් කළ තිබෙනවා ගරු සභාපතිතුමනි. මේ තිබෙන්නේ අධිකරණ 22 වෙනි ආණ්ඩු ක්‍රමය අසහා සංශෝධනය. මේක ඇත්තටම එක පිටුවයි තිබෙන්නේ. මේ පිටුව කියවම තේරුම් ගන්න පුළුවන් මේකෙන් කාටවත් සාධාරණයක් වෙනවද, අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් වෙනවද කියලා. ඒ වගේම අනිත් එක තමයි අධිකරණ සංවිධාන සංශෝධන පනත. මේ දෙක මෙකට තමයි කතා කරන්න ඕනේ. ඒතර මේකත් ඇත්තටම තියෙන පිටු දෙකයි. ඇත්තටම හරියටම ගත්තොත් මේකේ තිබෙන්නේ අධිකරණ සංවිධාන පනතෙන් කළා තිබෙන්නේ ගරු සභාපතිතුමනි ඇත්තටම පොඩි සංශෝධනයක්. ඒකේ තිබෙන්නේ පොඩි උනාට වැදගත් මිනිස්සුකාරුන් ප්‍රමාණය 110කට වැඩි නොවන්නා වූද මිනිස්සුකාරයන්ගෙන් යන වචන වෙනුවට 120 දිනකට වැඩි නොවන්නා වූ. ඒ කියන්නේ මහාධිකරණ විනිශ්චයකාරු ප්‍රමාණය මගේ මතකයේ දැනීම හැටියට ඔවුන්ගේ විනිශ්චයකාරු ප්‍රමාණය වැඩි කරනවා. එතකොට තමයි වයස වැඩි කරන විතර නෙමෙයි විනිශ්චයකාරුන්ගේ ප්‍රමාණය වැඩි කරනවා 110 120 කරනවා. ඊළඟට අවුරුදු 60ක 63 කරනවා. ඒක තමයි මේකෙන් කළා තිබෙන්නේ. ඒ වගේම ඒ අධිකරණ සංවිධාන සංශෝධන පනතේ ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ උපරමාධිකරණයේ සම්බන්ධව කළා තිබෙන්නේ ගරු සභාපතිතුමනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරයන් විශ්‍රාම ගත යුතු වයස 67 වන අතර අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන් විශ්‍රාම ගත යුතු වයස අවුරුදු 65 වන්නේ. ඊට පස්සේ ඊටාම විශේෂ දෙයක් තිබෙනවා. ඒක කියන්නේ නැහැ. ඒක තමයි එසේ වුවද අග්‍ර විනිශ්චයකාරවරයා විශ්‍රාම ගත යුතු දිනය ඔහු වයස අවුරුදු 67ට එළඹෙන දිනය හෝ ඔහු අග්‍ර විනිශ්චයකාර දුරට පත්වන දිනයේ සිට වසර 6ක කාල සීමාවක් සම්පූර්ණ වන දින යන දින දෙකෙන් කලින් එළඹෙන දිනය වන්නේ. ඒ කියන්නේ අග්‍ර විනිශ්චයකාරතුමෙක් පත් වුණොත් එතුමා අවුරුදු 67 වුණාම එක්කෝ යන්න ඕනේ. නැතිනම් එතුමා අපිටම අවුරුදු 55 නම් අග්‍ර විනිශ්චයකාරවරයා වෙන්නේ. දැන් ශිරාණි බණ්ඩාරනායක මැතිණිය මං හිතන්නේ අවුරුදු 52කින් විතර අග්‍ර විනිශ්චයකාර වෙන්නේ. එතකොට එතුමිය අවුරුදු 13ක් එතුමියට සේවය කළ හැකිව තිබුණා. අපිටන ඒකත් එච්චර හොඳ නැහැ. එතුමියට නිසි ගෞරවය ඇතුව. ඒසහා දැන් කියලා තියෙන දේ තමයි එක්කෝ 67 වෙනකන් ඉන්න ඕන නැත්නම් 55න් පත් වුණා නම් 61කින් යන්න ඕන. ඒසහා ඊටාම ප්‍රජාතන්ත්‍රවාදී සංශෝධනයක් මෙතන ඉදිරිපත් කරලා තිබෙනවා. ඊට පස්සේ අභියාචනාධිකරණේ ඊට පස්සේ 19 වෙනි 19 දිනේකට නොවැඩි සංඛ්‍යාවකින් කියන එක අයින් කරලා 24. ඒකම අතන අභියාචනාධිකරණේ දැනට ඉන්නේ 19ක් මගේ මතකයේ හැටියට ඒක 24ක් කරනවා. ඒක තමයි ගරු ජනාධිපතිතුමා අර සංගමයටත් කිව්වේ අපේ බලාපොරොත්තුවක් තියෙනවා අභියාචනාධිකරණය ඉදිරියේදී අර දුර බැහැර ප්‍රදේශවලට කිල්නොච්චියට මන්නාරවලට මොනරාගලට ගිහිල්ලා අර සංචාරක මට්ටමින් ගිහිල්ලා ඒ පැතිවල ජනතාවගේ ප්‍රශ්න විසඳන්න අධිකරණයක් ලෙස කටයුතු කරන්න කියලා. ඉතින් ඒ නිසා මේක තමයි මේකෙන් කළා තිබෙන්නේ. එතකොට ඒ නිසා අපි මෙතන කළා තිබෙන දේ හරි පැහැදිලි. අධිකරණ ප්‍රමාණය වැඩි කරනවා, සියලුම අධිකරණවල සියලුම අධිකරණවල විනිශ්චකාරු ඉන්න අයගේ වයස අවුරුදු දෙකකින් වැඩි කරලා තිබෙනවා. එතකොට ගරු මැතිතුමනි, දැන් මේ සම්බන්ධව එක්සත් ජාතික සංවිධානයේ රපටිය කෙනෙක් මොකක් හරි මෙසේජ් නිවේදනයක් දාලා තිබුණා. අපි එක්සත් ජාතික සංවිධානය සමග අපි තොරතුරු වලින් දැනුවත් කරනවා. අපි ඒක කියන්නේ ඒගොල්ලන් ලංකාව ගැන එක එක දේවල් කියන්න පුළුවන්. ඒක බාර ගන්න නොපිලිගන්නත් අපිට සවිරියයි තියක් තිබෙනවා. නමුත් අපි අර පහුගිය ආණ්ඩු වගේ රණ්ඩු වෙවි කෑ ගහ එක්සත් ජාතීන්ගේ ප්‍රධානීන්ට අපි මුකුත් කියන්නේ නැහැ. නමුත් අපි පැහැදිලිව හිතනවා එක්සත් ජාතික සංවිධානයට හරි තොරතුරු දීලා නැහැ කියලා. මොකද අපි මේ ස්ටේට්මන්ට් එක දැක්කම අපිට තේනවා ඒ හැම ස්ටේට්මන්ට් එකේම තියෙන්නේ සුපීරියර් කෝට් සම්බන්ධ විතරයි. ඉහළ අධිකරණවල වැඩි කරනවා කියන එක විතරයි. මම අපි දන්න තරමින් මම හිතනවා එක්සත් ජාතික සංවිධානයත් අන්දලද කියලා මෙහි ඉන්න කට්ටිය. මොකද මහානායක සාමින් වහන්සේලා මුණ ගැහුනට පස්සේ අපිට දැනුණා උන්වහන්සේලාට නිසිතොරතුරු ලබා දීලා නැහැ කියලා. ඒ නිසා තමයි හර්ෂණ ඇමතුමා කිව්වේ එතුමාලා කිව්වට පස්සේ උන්වහන්සේලා එක පිළිගත්තා කියලා. අනිත් එක තමයි කොහොමද තර්ක කරන්නේ මුළු අධිකරණ පද්ධතියේ දැනට ඉන්න සියලුම දෙනාගේ සේවය දික් කරාට පස්සේ ඒකෙන් කොහොමද බලපෑමක් වෙනවා කියලා කියන්නේ. ඒ වගේම මම ආද හිතුවා 1978 ව්‍යස්තාව අලුතෙන් ජයජා වදන සහ මේ සජි ප්‍රේමදාස මැතිතුමාගේ පියාණන් අගමැති වශයෙන් ඉන්න ආණ්ඩුවේ අලුතෙන් 78 ව්‍යස්තාව ගේනකොට එතෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවය කරමින් හිටපු විනිශ්චකාරවරු අභියාචනාධිකරණයේ සේවය කරමින් හිටපු විනිශ්චකාරු 12 දෙනෙක්ට කළු සභාපතිතුමනි නැවත අඩුගානේ තනතුර දුන්නේත් නැහැ. මේගොල්ලෝ කොච්චර සිලෙක්ටිව්ද කියනවනම් මේ වගේ මම කියන්නේ එහෙම තමයි මේගොල්ලෝ වැඩ කළේ. අඩුගානේ අද සංවිචනයක් කරන්න ඕන. දැන් ඉන්න මේ සංශෝධනයට විරුද්ධව කතා කරනවා නම් සජි ප්‍රේමදාස මහත්මයලා කවුරු හරි ඇත්තටම වුන් සමාව ගන්න ඕනේ 78 කරපු අපරාධෙට. එහෙනම් 78 මම ටක් ටක් ගාලා කියන්නම්. කලින් සේවය කරලා 78න් පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අග්‍ර මේ අභියාචනාධිකරණයේ තනතුරු නොලබපු විනිශ්චකාරුන් කවුද? ජයාපත්‍රණ විනිසුරුවරයා, සී අල්බස් විනිසුරුවරයා, ඊට පස්සේ එස් ශර්වානන්ද විනිසුරුවරයා, ඉස්මායිල් විනිසුරුවරයා, TW රාජරත්න විනිසුරුවරයා, JGT වීරරත්න විනිසුරුවරයා, සී විතායිලිංග විනිසුරුවරයා, ඊට පස්සේ ඒ වගේ තව කවුරු ගණනාවක් ඉන්නවා. එන්නේද එස් අමරතුංග විනිසුරුවරයා, HAG ද සිල්වා විනිසුරුවරයා, එස් ශර්වානන්ද සහ ප්‍රතාප් නෙවිල් වික්‍රමසූරිය, ඒ වගේ AC අලස් විනිසුරුවරයා, තම්බයිය විනිසුරුවරයා. ඉතින් මම මේ 12 දෙනාගේ නම් කිව්වේ මම ලොකු රිසර්ච් එකක් කළා නෙමෙයි. එතකොට මේ වගේ සමහරු ඇත්තරම මේ නීති ක්ෂේත්‍රය ඉතාම පිළිගත් පුද්ගලයා. එහෙම තමයි මේ JR ලා වැඩ කළේ. මේ ගොල්හන්ගේ ගෝලයෝ මෙතන ඉන්නේ. අඩු ගානේ තමයි ලොකු සංවිචනයක් කරන්න එපා එහෙනම්. දැන් මේ තියෙන අපි ඉන්න කට්ටිය ඔක්කොම දික් කරනවා, අයින් කරනවා නෙමෙයි. ඒක නිසා
මේක තමයි අත්තට විනාඩි 2ක් කාලයක් තිබෙන ඔබතුමාට.
ඒ නිසා අපිට කිසිසේත්ම අර දැන් අපේ දැන් ඇත්තරම ගත්තම වෙලා තියෙන ගරු සභාපතිතුමනි, අපි විපක්ෂයේ 3 දෙනා ඉන්නේද්දිත් 6 දෙනා ඉන්නේද්දිත් 10 දෙනා ඉන්නේද්දිත් අපි යම්කිසි විපක්ෂයට යම්කිසි වැදගත්කමක් පිළිවෙලක් ලයින් එකක් දුන්නා. සටන් කළ යුතු තැන අපි කුඩා වුණා. අපි විපක්ෂයේ මේ කවුරුත් එක්ක ඉඳලා තියෙනවනේ. අපි යම්කිසි විනයක් ඇතුව මොන සටන මොන විදියටද මොන වෙලාවෙ ගන්න ඕනේද? ජනාධිපතිතුමා ඇතුළු අපි විපක්ෂයේ ඉන්නකොට අපි යම්කිසි විපක්ෂයට යම් ලයින් එකක් දුන්නා. ඒවා මේගොල්ලන් ලොකු කණ්ඩායම නිසා ඒවයි සමහරලාට මේගොල්ලන්ගේ සද්දේ එළියට එන්නේ නැති. නමුත් අපි යම්කිසි විනයක් පිළිවෙලක් එක්ක තමයි විපක්ෂයේ දෙකලේ. අද ඇත්තටම වෙලා තියෙන්නේ මේගොල්ලන්ට විපක්ෂ කරන්න තේරෙන්නේ නැහැ. දැන් මම කියන්නේ ඇත්තටම කල්පනා කරලා බැලුවොත් අපි සමහර සටන් තියෙනවා ඒ සටන් ඒ වෙලාවේ කරන්න හොඳ නැහැ. ඒ සටන් කරන්න හදන එකම වැඩේ මුළු වැඩේම චොර වෙනවා තේරෙනවා ස්ථිතිය කියනවා. දැන් කිසිම පිළිවෙලක් නැහැ. ආතභූත ඔහේ එක එකව දඟලනවා. ඒ නිසා පාස්කු ප්‍රහාරයේදී ඒක සම්බන්ධ පරීක්ෂණ කරන පරීක්ෂකයන්ට ගහන ගහලා පස්සේ බැලුවට පස්සේ තමයි හිතෙන්නේ මොන අවුලක්ද කරගත්තේ. ඉතින් මෙතනත් ඒකයි තියෙන්නේ. දැන් රාජපක්ෂල ඇතුළු කින්නෝ මෙතන. එතකොට ඒ හොරු දැන් හිරේට යමින් ඉන්නේ, අධිකරණ ක්‍රියාවලියේ ඉන්නේ. එතකොට දැන් ඒකට විරුද්ධව සජි ප්‍රේමදාස පෙනී ඉන්නවා. මේ හොරුත් එක්ක ලගිනවා. එතුම එහෙම නැමෙයි කියලා නේ කියන්නේ. ඉතින් ඒ නිසා කිසියම් අර ඉවවැරදිච්ච සත්තු වගේ. ඒ නිසා මම කියන්නේ අපි ළඟට එන්න අපි පොඩ්ඩක් ඔබතුමාලට එක්කෝ අපි කරපු විදිහ හරි අපේ ආණ්ඩුව දිසානායක සහෝදරයා මේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් ඉන්නකොට අපි විපක්ෂයට යම්කිසි ප්ලෑන් එකක් දුන්නා. ඒ අඩු ගානේ අපෙන් අත් ප්ලෑන් එකක් ගන්න අපි කියන්නේ කොහොමද ෆයිට් කරන්න ඕනේ කියලා. අපි දිගටම ඔබතුමාලට කියනවනේ. ඔය යන ක්‍රමයෙන් මලාට සමුපකාරයක් දිනා ගන්න හම්බෙන්නේ
නැහැ. ගරු එමතුමා කාලය අවසන් කරන්න.
අවසාන වශයෙන් මට කියන්න තියෙන දේ තමයි අපි ආණ්ඩුවක් විදිහට ගරු සභාපතිතුමනි ඉතාම ස්ථාවර ගමනක් යනවා. අධිකරණයේ ප්‍රශ්න කියන්නේ අමුතුම දෙයක් නෙමෙයි. දැන් සමහරු හිතනවා මේ මට විනාඩියක් දෙකක් දෙන්න. සමහරු හිතනවා මේ රුබිකෝන් එක තරණය කිරීම කියලා සමහරු හිතුවා නීති ක්ෂේත්‍රයේ සමහරු හිතුවා මේ රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගත්ත වෙලාවේ අධිකරණේ අපි නෙමෙයිනේ. අධිකරණයෙන් අත්අඩංගුවට ගත්තම රනිල් වික්‍රමසිංහ සමහර නීතිවේදීන් කිව්වා ඒක රුබිකෝන් එක තරණය කිරීමක් කියලා. ඒ සමහරුන්ට මම දැක්ක තව කවුරු හරි ලොක්කෙක් කියලා තියෙනවා මේ සිස්ටම් චේන්ජ් එක හොඳයි හැබැයි සමහර තැන්වලට එපා. ඒ කියන්නේ අද මම ඒක කියන්නේ මේ තියෙන ස්ටේටස් ඇන්සයිටි. මේ තියෙන ස්ටේටස් කෝ එක අපි විනාශ කරලා මේක රට ප්‍රජාතන්ත්‍රවාදී කරනවා. රට ප්‍රජාතන්ත්‍රවාදී කරනකොට සමහර අර වරප්‍රසාද කියන ඒවා නැචරල් රයිට්ස් විදියට පිළිගගෙන හිටපු කට්ටිය. වරප්‍රසාද සහිත ජීවිතයක් උරුමයක් ලෙස කරගෙන හිටපු කට්ටිය හිතනවා අපි අසාධාරණයක් කරනවා. අපි කිසිම අසාධාරණයක් කරන්නේ නැහැ. අපි ඒ උඩ බොරුවට උඩ ඉන්න කට්ටිය මහපොළොවට ගියේ. ඒකයි මේ වෙන්නේ. ඒක තමයි හුලගන්න බැරුව තිබේ. ඒ නිසා තමයි සමහරට රුබිකෝන් වුණා. සමහරට රුබිකෝන් කියලා රනිල් කවුද? මේ රටේ මේ මහා පරිමාණ අපරාධයන් සහ මුලින් වග කියන්න ඕන පුද්ගලයෙක්. ප්‍රජාතන්ත්‍රවාදී අමුමුවේ විනාශ කරන්න. කොයිතරම් වගේ කියන්න ඕන පුද්ගලිත රනිල් වික්‍රමසිංහ කියන්නේ. දයාව අත්අඩංගුවට ගත්තම රුබිකෝන්. අන්න ඒ කට්ටිය තමයි අද කියන්නේ මේ සංශෝධනයෙන් අධිකරණයට විශාල හානියක් කරනවා කියලා. මම මේ නීතිවේදීන්ගේ උගත්කමට ගරු කරනවා. නමුත් ඒවලගේ දේශපාලන ප්‍රතිපත්තිය අපි ප්‍රශ්න කරා. ඒ නිසා ගරු මැතිතුමනි අපිට එහෙම විශේෂ ස්ටේටස් කෝ එකක් නැහැ. මිනිස්සු ගරු කරන අයට ගරු කරාට අපිට ප්‍රශ්නකුත් නැහැ. හැබැයි අපෙන් බලාපොරොත්තු වෙන්න එපා අනවශ්‍ය වරප්‍රසාද ඕගොල්ලන් අත්පත් කරන් තියෙනවා නම්
ගරු එමෙතුමා විනාඩි දෙකක කාලයක් මේල ඉවරයි.
අපි ශක්තිමත් වෙලා නඩත්තු වෙන්නේ නැහැ. අපි ඒවා විශේෂයෙන් වෙනස් කරන්න මානසික උනුණත් නමුත් මතක තියාගන්න ඕනේ තමයි මේ රටේ පැහැදිලිව මේ රටේ ජනතාව 2024 අනුර දිසානායක ජනාධිපතිතුමා පත් කිරීමෙන් තමයි රුබිකෝන් එක කළේ පැරඩයිම් ෂිෆ්ට් එක කළේ. ඒකෙන් නැවත නෝ රිටර්න්. ඒ නිසා මේ ආණ්ඩුව ජනතා විශ්වාසය දිනාගෙන උතුරේ දකුණේ නැගෙනහිර හැමතැනම අපි ඒ ගමන යනවා. ඒ ගමන යන්නේ අපි ජනවරම හොඳින්ම තේරුම් අරන් ඉන්න නිසා අපි මේ කිසිම හැම දෙයකම අහුම්කම් දෙනවා. හැබැයි අපි බොරු තර්ජන ගාජනවලට පොඩ්ඩක්වත් බය නැහැ ගරු සභාව.